ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන් නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදිලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
තවත් මාසයක අවසාන සතිය බ්‍රහස්පතින්දා අපි කැමති නුදුන් සිනමාව ආරම්භ කරන්නට අද දවසේදී අපි සිනමා විග්‍රහයට තෝරාගත්තේ මලයාලම් චිත්‍රපටයක්. 2021 වසරේ මුල භාගයේදී පැමිණි අලුත්ම මලයාලම් චිත්‍රපටය මේ වසරේ මලයාලම් සිනමාවේ දැවැන්තම මලයාලම් චිත්‍රපටය විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ තමයි දෘශ්‍යම් 2 චිත්‍රපටය. ඉතින් දෘශ්‍යම් පළමු චිත්‍රපටය පිළිබඳව අපි කොතෙකුත් කතා බහ කරලා තිනු. විශේෂයෙන්ම කතා තේමාව මතක් කරනවා නම් නැවතත් ඒ පුංචි ගමක තමන්ගේ බිරිඳ සහ දුවරුන් දෙදෙනා සමග කේබල් ටීවී ව්‍යාපාරයක් කරගෙන යන පාඩුවේ ඉන්න මිනිස්සෙක් ඉන්නවා. ඔහුගේ නම ජෝර්ජ් කුට්ටි. ඉතින් ජෝර්ජ් කුට්ටිගේ වැඩිමහල් දියණියට ඒ ගමේම ඉන්න පොලිස් නිලධාරිනියගේ පුත්‍රයා විසින් අතවරයක් කරන්නට එනවා. ඉතින් එහිදී ඔහු මිය යනවා, ඔහු ඝාතනය වෙනවා. ඉතින් මේ ඝාතනය වසන් කරන්නට ජෝර්ජ් කුට්ටි දරන උත්සාහය තමයි පළවෙනි දෘශ්‍ය චිත්‍රපටය හරහා අපිට දකින්නට ලැබෙන්නේ. එතන ඉඳලා තමයි දෘශ්‍යම් 2 චිත්‍රපටය ආරම්භ වන්නේ. මලගිය ඇත්තෝ ආපහු වෙනව නැත්නම් මලගිය ඇත්තෝ නැවතත් පස්සෙන් පැමිණීම තමයි මේ දෘශ්‍යම් 2 චිත්‍රපටයේ කතා තේමාව බවට පත් වෙලා තිබෙන්නේ. අපි අද දවසේදී අපේ නුදුරු සිනමා විශේෂාංගය ආරම්භ කරමු. හඳුනාගනිමු සිනමා විචාරක විදර්ශන කන්නංගර. ආයිබෝන් විදර්ශන.
ආයිබෝන් මදුර.
ඔව් විදර්ශන, දැන් මේ දෘශ්‍යම් පළවෙනි සහ මේ 2 චිත්‍රපටයේ මූලික කතා තේමාව වෙන්නේ පවුල. එතකොට පවුලේ බැඳීම කියන කාරණා, මේ පවුල බේරගන්න ඕනම බොරුවක් කරන්න ලෑස්තියි කියන කාරණාව මෙහිදී විශේෂයෙන්ම අපිට පැහැදිලිව පෙනියනවා. මේ කාරණාව දෘශ්‍යම් 2 චිත්‍රපටයේ මූලික කරගෙන ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?
මේ පළමු චිත්‍රපටයෙන් දීපු අත්දැකීමේ යම් දිගුවක් විදිහටම තමයි මම මේ චිත්‍රපටය අඳුරගන්නේ. එතකොට අපි පැහැදිලිව ගත්තොත් මේ දෘශ්‍යම් පළමු චිත්‍රපටිය වගේම මේ දෘශ්‍යම් 2 චිත්‍රපටිය තුළ අපිට දක්නට ලැබෙනවා ඔයා කියන විදිහේ පවුල පිළිබඳව තියනේ මේ දෘෂ්ටිවාදී ගොඩනැගීම මං හිතනවා යම් ආකාරයකට අපිට අනාවරණය කරන චිත්‍රපටයක්. ඒ කියනවා කියනවා වගේම මදුර, ඒ කියන්නේ ලංකාවේ වේවා ලෝකයේ වේවා පවුල කියලා කියන්නේ යම් කිසි විදියකට සමාජයෙන්. ඉතින් අපි දකිනවා සමාජීය මිනිසා සහ පවුලේ මිනිසා කියන්නේ දෙන්නේ. මේ අපි සමාජ සත්වයන් විදියට සමාජීයව අපි සාමූහිකව මේ සමාජීව අපි එකිනෙකාට වග වෙනකොට අපි සාමාන්‍යයෙන් පවුලක් තුල වග වෙන්නේ ඒ ඉන්න පවුල ඇතුලේ තියෙන ආදර සහ කුටුම්බ සම්බන්ධය ඇතුළට. එතකොට අපිට පේනවා මේ චිත්‍රපටියේ ඉන්න ප්‍රධාන චරිතය විශේෂයෙන්ම මේ ඉන්දියානු මම හිතනවා ඉන්දියානු සිනමාවේම ඉතාම හොඳ අයිකන් එකක් වන මේකේ මොහන්ලාල් සහ නිකුත් චරිත විසිට රංගනය කරපු මේකේ ජෝර්ජ් කුට්ටිගේ චරිතය විසින් අපිට පෙන්නනවා. සහ ජෝර්ජ් කුට්ටිගේ කියන්නේ භාර්යාව වන රාණි සහ මේ අනිත් පැත්තෙන් ඉන අංජු සහ අනු කියන දියණියන් දෙදෙනාත් එක්ක මේ ඉන්න කුටුම්බය රැකගැනීම සඳහා නැත්නම් තමන්ගේ පවුල රැකගැනීම සඳහා ඕනෑම ගේමක් ගැසීමට ඇති සූදානම රයිට් අපිට එක පැත්තක පෙන්නනවා. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා මේ ඉන්න පවුල ඇතුලේ මිනිගේ ආධිපත්‍ය ධර්ම චරිතය වෙන්නේ එහෙම නැත්නම් ගෘහමූලිකයා වෙන්නේ මේ පිරිමියා. රයිට් අපිට කියන්න පුළුවන් මේ පුරුෂ මූලික නැත්නම් පුරුෂ මූලික පවුලේ ආරක්ෂාව වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් ඕනෑම ඒ කියන වන්දියක් කැපකිරීමක් කරන්න තියෙන මේ සූදානම මම හිතනවා මේක අද දවසේ තියෙන ප්‍රධාන සමාජ මතවාදයක්. මේ අපි ඉතින් අපි ගත්තොත් දැන් වෙළඳ පොළ ක්‍රමය බැලුවත් අද අපි ජීවත් වෙන සමාජ ක්‍රමය බැලුවත් මේ හැමෝම හැම දෙයක්ම කරන්න සූදානම් වෙන්නේ පවුල වෙනුවෙන්. රයිට්, එන්න එන්න සමාජය හැකිලමින් තියෙනවා. රයිට්, සමාජයේ තියෙන නීතිය සහ පිළිවෙල ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසයන් මිනිස්සු අතහැර දමමින් තිබෙනවා. ඒ වෙනුවට ආරක්ෂාව නැත්නම් ආරක්ෂා කරගන්න බලන්නේ අවන්ගේ බිරිඳව, අවන්ගේ දරුවන්ව සහ මේයින් තමන්ගේ අභ්‍යන්තරිකව තියෙන මේ කුටුම්බය ආරක්ෂා කිරීමේ දිශාවට තමයි මේ හැමෝම යොමු වෙන්නේ. එතකොට මේ පැහැදිලි මේ ජෝර්ජ් කුට්ටිගේ චරිතය විසින් මේ චිත්‍රපටය අපිට පෙන්වන්නේ. මේක දෙවෙනි එකෙත් එහෙමයි. මොකද පළවෙනි එක තුල අපිට පේනවා මේ නිශ්චිත සලසුමක් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා ඔහු. නමුත් ඒකව අවසානයේ සමත් වෙනවා. ඒ වෙන ඝාතනයන් මේ අපි දකිනවා ඇත්තට මෙතන මේ කියන්නේ වරුන් කියන අර පොලිස් ඉහළ පොලිස් නිලධාරිනියගේ පුතා විසින් කරන ලිංගික බලාත්කාරකමක්, ඒක මේකට විරුද්ධව ඇත ඒකෙන් ආරක්ෂා වෙන්න ඇතිකට උත්සාහය තුළ අංජු අතින් ඒකට ඔහුව මිය යනවා. එතනින් පස්සේ ඒ අංජු සහයාගේ අම්මා විශේෂයෙන්ම මේ රාණි මේ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවසානයේ ගහන ගේම් එක තමයි අපිට පළවෙනි චිත්‍රපටියේ තියෙන්නේ. ඊපස් අපිට මේ කියන දෙවන චිත්‍රපටියත් අපිට හොඳටම පේනවා ඒ ගේම් එක නැවත අනාවරණය වෙන්න යනකොට. රයිට්? එහෙම නැත්නම් ඒක නැවත සොයා බලන්නට පොලිසිය මැදිහත් වෙලා, එහෙම නැත්නම් අර ගීතා කියන ඉහළ පොලිස් නිලධාරියගේ සහ සම්යාවන ප්‍රභාකරන් කියන පුද්ගලයාත් මැදිහත් වෙලා රයිට් මේක නැවත පරීක්ෂා කරන අදන උත්සාහය තුලත් අපිට පේනවා මේ ජෝර්ජ් කුට්ටි සහ ඒ පවුල නැවත එක්තරා ප්‍රබන්ධයක් ගොඩනගනවා ආපහු අරකින් ගැලවෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ඕනෑම ආකාරයක රයිට්, ඒ කියන්නේ ඕනෑම ඝාතනයක්, ඕනෑම වරදකාරීත්වයක්, ඕනෑම සිත්තැවුලක් යම් කිසි විදියකට ආරක්ෂා කරගෙන අපගේ පවුල ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම කටයුත්තක් කිරීමට තියෙන මේ යුගයේ සූදානම, මේ යුගයේ තියෙන මේ අධිපති දෘෂ්ටිවාදය මේ චිත්‍රපටියෙන් අපිට හොඳටම පෙන්වනවා. ඒ වගේ මේ චිත්‍රපටි අවසානයේ තියෙන හරි ලස්සන ස්ථානයක්, එතනදී ඔහු සමත් වෙනවා ඔහුගේ උප්පරවැට්ටි ඇතුලේ, ඔහුගේ ගේම් එක ඇතුලේ ආපහු අර ඒකට ඔහු අහු වෙන්න යනව ඔන්න මෙන්න කියලා අපිට ප්‍රේක්ෂකයාට හිතුනට මේ චිත්‍රපටි අවසානයේ සමත් වෙනවා ඔහු ඒකනුත් ගැලවෙන්න. ඒකනුත් ගැලවෙන එක මොහොතක ඔහු ඒ චිත්‍රපටි අවසන් වෙන මොහොතේදී ඔහු කියනවා ඔහුට අර කරපු පාපයට රයිට්, එහෙම නැත්නම් ඒ වරුන්ව ඉජගෙන් වරුන්ව මරා දාපපු ඒ තමන්ගේ පවුලේ සමාජිකයන් ආරක්ෂා කිරීමට ඔහු විසින් කරපු ඒ ගේම් එකේ ක්‍රීඩාවේ ඔහුට ගෙවන්න තියෙන වන්දිය තමයි දිගටම යම් සුපරීක්ෂාවට, එහෙම නැත්නම් යම් කිසි විදිය වර්ධකාරී හැඟීමක් තුළ ඒ ඔහුට දිගින් දිගටම එන්න සිද වෙන එක. ඒ කියන්නේ ජෝර්ජ් කුට්ටිට දඬුවමක් ලැබෙන්නේ නැහැ නීතියෙන්. නමුත් ජෝර්ජ් කුට්ටිට දඬුවම ලැබෙනවා අර්ධ සාක්ෂිය සහ යම් සුපරීක්ෂාකාරී යාන්ත්‍රණය ඇතුළේ. රයිට්? ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් තමයි තන චිත්‍රපටියේ තියෙන ඊළඟ කාර්යය තමයි අපිට පෙන්නනවා මේ පවුල හැටට, නැත්නම් පවුල ආරක්ෂා කර ගැනීම වෙතට ඕනෑම දෙයක් කිරීමට මේ ජෝර්ජ් කුට්ටි සහ රාණි ඇතුළු පවුල යොමු වෙන්නේ ඇයි? ඒකට අපිට පේනවා ඒක හේතුවක් තමයි සමාජයේ නීතිය සහ පිළිවෙලේ බිඳ වැටීම. මේ අපි දකිනවා ඒකේ වරුන් වගේ දරුවෙක් ගොඩනගලා තියෙන විදිය, ඔහුගේ තියෙන ඔහු විසින් කරන අතවරයන්ට සමාජ විරෝධී ක්‍රියාවන්ට පොලිසියේ ආරක්ෂා විසින් ලැබෙන රකවරණය, ඒකම ඔහුගේ මව පොලිස් නිලධාරියෙක් වීම නිසා ලැබෙන ඒ අනුහස, මේ සියල්ල ඇතුළ අපිට පේනවා නීතියට වැඩක් නෑ මේ වරුන්ලා මේ කියන වරුන්ලගේ පන්තිය රයිට්, එහෙම නැත්නම් පොලිසිය ආධිපත්‍ය මත හැදෙන මේ අලුත් ෆැමිලි එක, නැත්නම් අලුත් ඒ කියන්නේ නීතිය සහ පිළිවෙල පිළිබඳව තිබ්බ විශ්වාසය කඩා වැටීම, මෙන්න මේ කාරණා ගැන ඒ කියන්නේ නීතියේ පිළිවෙල බිඳ වැටීමේ එක්තරා විදියක ප්‍රතිඵලයක් විදියට තමයි අපිට පේන්නේ මේ කියන්නේ පවුල කරා මේ ජෝර්ජ් කුට්ටි ඇතුළු මේ පවුල ගමන් කිරීමේ කතාව. ඒ නිසා අපිට කියන්න පුළුවන් පැහැදිලි ජෝර්ජ් කුට්ටිගේ පවුල ගේම් එකක් ගහන රැකැත ගේම් එකක් රයිට්, ඒ කියන්නේ ඝාතනයකට වර්ධකාරීත්වයකට අසු නොවි නැත්නම් තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න මේ කැත ගේම් එකක් ගහන වගේ පේන්න පුළුවන්. හැබැයි ඇයි ඒ ගේම් එක ගහන්නේ? ඒ ගහන්නේ ඔවුන්ට ආරක්ෂාවක් නැහැ සමාජයේ, නැත්නම් නීතිය නැත්නම් පොලිසියේ අධිකාරීත්වයේ ආරක්ෂාවක් නැහැ, නැත්නම් ඒකෙන් යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. මේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැති එක තමයි හිතනවා චිත්‍රපටි ආරම්භයේ නැත්නම් පළවෙනි චිත්‍රපටියෙත් ඒක තියෙනවා. මේ අවසානයේ ගිහිල්ලා අර බරුන්ගේ මිනිය මේ ජෝර්ජ් කුට්ටි විසින් බලලන්නේ පොලිසිය යට රයිට්. එතකොට නීතියේ ආයතනය යට තමයි මේ නීතියම වගකී යුතු ඝාතනය බලලන්නේ. මම හිතනවා මේකත් පොඩි සංකේතයක්, රූපකයක් රයිට්. එතකොට අද චිත්‍රපටියේ මේ අලුත් චිත්‍රපටියත් අපිට පේනවා මේ වෙනුවට මේ මරණේ නැත්නම් මේ තිබ්බ මලදේහයේ වෙනුවට වෙනත් මලදේහයක් ගැන්මි විදිහේ ජෝර්ජ් කුට්ටි විසින් මාරු කරනවා අධිකරණ වෛද්‍ය ආයතනයේ ඉන්න මුරකාර්යාත් එක්ක තියෙන මිත්‍රත්වයේ ඇතුළේ රවට්ටගෙන. ඒක අපේ චිත්‍රපටියේම පේන්නේ ගේම් ගොඩක්. නමුත් අපි බලන්න ඕනේ ඇයි මේ ගේම් එක අද දවසේ අධිපති මතවාදී වෙලා තියෙන්නේ කියන එක මේ චිත්‍රපටිය අපි අරන් යන කතිකාව අන්න ඒකයි.
විදර්ශන, මම ඊළඟට කැමති ඔබේ අවධානය වෙනත් මානයකට ගෙනියන්න. ඒ තමයි මේ සිනමාව තුළින් මේ වයලන්ස් උගන්වනවා කියන කාරණාව. මේක මේ අද ඊයේ අපිට අහන්න දකින්න ලැබිච්ච චෝදනාවක් නෙමෙයි, කාලයක් තිස්සේ පැමිණෙන චෝදනාවක්. මේ සිනමාවෙන් වයලන්ස් උගන්වනවා, එහෙම නැත්නම් මේ අපරාධ කරන සහ අපරාධ වහන සූක්ෂම ක්‍රම කියලා දෙනවා කියලා මේ චෝදනාව තිබෙනවා. දැන් මේ දෘශ්‍යම් දෙවෙනි චිත්‍රපටයත් වයලන්ස් සමග තමයි දිවයන්නේ. මේ චෝදනාව දෘශ්‍යම් දෙවෙනි චිත්‍රපටයට බලපාන ආකාරය පැහැදිලි කරගනිමින් අපි මේ කාරණා පිළිබඳව සමස්තය විග්‍රහ කරගමු.
කොමදුර, මම හිතනවා ඒ කියන්නේ සිනමාව සහ සමාජය කියන දෙක අපිට එකිනෙක වෙන් කරන්න බෑ. කියන්නේ සමාජීයව තියෙන යම් යම් කොන්දේසි, සමාජීයව තියෙන බලපෑම්, සමාජයේ තියෙන යම් කිසි නැමියාවන් සිනමාවට බලපානවා වගේම සිනමාව විසින් ඇති කරන ආචරණයන් ඒකම සමාජයට බලපානවා. එතකොට අපි ගත්තොත් දෘශ්‍යම් චිත්‍රපටිය වගේ චිත්‍රපටිය, මේ කියන අලුත් චිත්‍රපටිය, දෙවෙනි චිත්‍රපටිය බැලුවම එහිත් අපිට පේනවා ඝාතනයන් කිරීම, ඝාතනයන්ගේ ආරක්ෂා වීම. ඒකම අපි ගත්තොත් දැන් පළමු චිත්‍රපටියෙත් අපි පේනවා එක්තරා විදියක, ඒ කියන්නේ පොලිස් නිලධාරිනියන් පිටිකන් ඉහළ පොලිස් නිලධාරිනිය උත්සාහ කරනවා තමන්ගේ දරුවා කවුරු වුණත් ඒක ආරක්ෂා කිරීමේ දිශාවට. එතකොට අපිට පේනවා යා කාන්තාවක් වුණත් මේ, ඒ කියන්නේ යාගේ පුතා කාන්තා අතවරයකට ඔහු යොමු වෙලා තිබුණත් ඒක ඔහු දැනගත්තත් එතන අපිට පේනවා කාන්තාවක් තවත් කාන්තාවගේ යුක්තිය වෙනුවෙන් මේ පෙනී දීමක් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒකම අපිට පේනවා අනිත් පැත්තෙන්, අනිත් පැත්තෙන් අම්මා, ඒ කියන්නේ අනිත් පැත්තෙන් අපිට පේනවා රාණි කියන අම්මා, ඒ කියන්නේ මේ ජෝර්ජ් කුට්ටිගේ මේක භාර්යාවත් මේ තමන්ගේ දියණියගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ආරක්ෂාව විතරයි ඇයගේ තරමුණ වෙන්නේ. එතකොට ඒ කියන්නේ එකම වෙන තවත් කාන්තා නැත යා වගේම වෙන්න මේ තවත් අම්ම කෙනෙක්ගේ මේ දරුවෙක් නැතිවීමේ ඒ වේදනාවට අදාළ වෙන්නේ. මම හිතන මේ වගේ ප්‍රශ්න යම් කිසි විදියකට මේ චිත්‍රපටිය අපිට පේන්න තියෙනවා. සානි පැත්තෙන් ඒ කියන්නේ මිනි මැරීම්, ඒකම යම් කිසි විදියෙ මැරිච්ච දේහයන් බැලලීම්, නැවත මතු කිරීම්, ඒක පහර දීම්. මම හිතනවා මේ දේවල් මේ චිත්‍රපටි මේ දෙවෙනි චිත්‍රපටිය අපිට පේනවා භීෂණයක්. මේ යම් කිසි ආකාරයකට වයලන්ස් නැත්නම් ප්‍රචණ්ඩත්වයේ යම් යම් මානයන් මේ චිත්‍රපටිය අපිට තියෙනවා. මම ඒත් මම විශ්වාස කරන්නේ අපිට අපිට මේ යුගයේ ප්‍රචණ්ඩත්වයේ කියන එක සිනමාව තුළින් අපිට හඳුර ගන්න බැහැ. මම හිතන එක්තරා විදියකට එවැනි කතිකාවක් තියෙන්න පුළුවන් සිනමාව මේකට බලපානවා කියලා. නමුත් මම හිතනවා සමාජයේ සිනමාවට වඩා විශාලයි. රයිට්? ඒ කියන්නේ සමාජයේ තියෙන ප්‍රචණ්ඩත්වයම තමයි සිනමාවෙන් අපිට පේන්න තියෙන්නේ. රයිට්? ඒ කියන්නේ සිනමාවට එක යුගයක තිබුණා මම හිතන්නේ මధుර මේ සිනමාවට පුළුවන්කමක් තිබුණා සමාජය වෙතට මේක සමාජය වෙතට අලුත් හඳුන්වා දීම් කරන්න. මේ අපි දන්නවා ලිංගිකත්වය වේවා, ලිංගික ප්‍රචණ්ඩත්වය වේවා, අතවරයන් වේවා, හිංසනයන් වේවා, මේ දේවල් වලින් සමාජයට යම් කැළඹීමක් ඇති කරන්න එක්තරා යුගයක සිනමාවට පුළුවන්කමක් තිබුණා. හැබැයි මං හිතන්නේ අද දවසේ මේ සියල්ලට වඩා සිනමාවට වඩා සමාජය විශාල වෙලා තියෙනවා. මේ අපිට පේන අන්තර්ජාලයන් සහ ඒ ආයතන ක්‍රමයන්, ඒකම මේ අපිට දේවල් ලේකෙන් බලන්න තියෙන ව්‍යුහයන්, මේ සියල්ල අපි මේ පුළුල් වෙලා තියෙනවා. ඒකට එවැනි තත්ත්වයක තුල අපිට මේ හැම දෙයක්ම අපිට තේරුම් ගන්න වෙන්නේ මේ සමාජ වියමනක් විදියට. ඒකට සමාජ වියමනක් තුල එකිනෙක අන්තර්වර්තනීය වෙනවා. අන්තර්වර්තනීය වෙනවා කියලා කියන්නේ එකක් අනෙකින් මත පෝෂණය වෙනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ සිනමාව, නැත්නම් සිනමාව උදාහරණයක් ගත්තොත් මේ කියන මේ දෘශ්‍යම එක හෝ මේ කියන දෙක චිත්‍රපටිය හරහා ඒ කියන්නේ සිනමාවට ප්‍රචණ්ඩත්වයක් බෝ කරනවා කියලා. මොකද ඕක මම හිතන ඔය කතාව එක්තරා විදියකට මේ සිනමාව වාරණය කිරීමේ දිශාවකට තල්ලු වෙන්න පුළුවන්. රයිට්? අපි දන්නවනේ මේක එක එක රටවල් වල ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා, ඉන්දියාවෙත් එහෙමයි. මේක කියන්නේ විවිධ කාලවල මේ බලයට පත් වෙනවා මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අත්හිටවන පාලන තන්ත්‍රයක්. ඒක ඒකම භාෂණයේ නිදහසට බාධා කරන පාලනයක්. එතකොට මෙන්න මේ තර්කණය අර අපි කතා කරපු දැන්ට එළිය නිකන් එහෙම මේ වගේ චිත්‍රපටි වලින් ප්‍රචණ්ඩත්වයක් ඇති වෙනව නේද කියන ඒ තර්කණයේ දිගුව තමයි, ඒ තාර්කික ප්‍රතිඵලය තමයි එවැනි වාරණයක් කිරීමට අවශ්‍ය රෙජීම් එකකට, පාලන තන්ත්‍රයකට, අධිකාරියකට අවශ්‍ය කරන ඒ සුජාත බලය මේකෙන් ලැබෙනවා. රයිට්? ඒ නිසා මම හිතන්නේ අපි කතා කළ යුතුයි සිනමාව තුළ, විශේෂම සිනමාවේ පරිකල්පනය කියන්නේ ස්වාධීන එකක්, ඒක ස්වායත්ත එකක්. ඒ පරිකල්පනය තුළින් යම් ආකාරයකට සමාජයට යම් බලපෑමක් කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රචණ්ඩත්වය කියන කාරණාව මම හිතන්නේ මේ සිනමා විසින් සමාජයට දායාද කරන දෙයක් නෙමෙයි. අපි ගත්තොත් දැන් ඔය චිත්‍රපටිය වුණත් අපිට පෙන්වන්නේ හරස්කඩක්. ඒ අපිට පෙන්වන්නේ සමාජීය හරස්කඩක්. මේ සමාජය තුළ ඒ කියන්නේ පවුලක් ආරක්ෂා කරගන්නත් ඒ පවුලේ ඉන්න ගෘහමූලිකයා ඇතුළු පවුල උත්සාහ කරන ක්‍රීඩාවක්. ඊටාම උප්පරවැට්ටි සහගත මේ සලසුමක්. සයි සලසුම ඇතුළේ ඇති කරන දේවල් තමයි අපිට පෙන්වන්නේ නේ. ඒ කියන්නේ මේ ඇරුණාම අපිට පෙන්වනවා මේ සියල්ල ඇතුළේ එකිනෙකා මේ එකිනෙකා තමන්ගේ කොටස බේර ගන්න හදනවා මිසක් මේ සමාජ වටිනාකම් ආරක්ෂා කරන මේදියාවට යන්නේ නැහැ කියලා. නේ? එතකොට ඇතිවන අපි ගත්තොත් දැන් ඒක වරුන්ව ඝාතනය කිරීම, ඊට පස්සේ වරුන්ගේ ශරීරය වැළලීම, මේ සියල්ල අපිට තේරුම් ගන්න වෙන්නේ මෙන්න මේ තමන්ගේ ස්වආරක්ෂාව සඳහා සමාජය ගමන් කරමින් දිශාව පිළිබඳ පිළිබුවක් ඇති කරනවා කියන මේ කාරණේ ඇතුළේ විතරයි. නේ? මේ අපිට මේ මම දන්න මේ අපි ගත්තොත් දැන් මේ සිනමා විසින් අපිට යමක් පෙන්වනවා නම් ඒක අපිට පෙන්වන්න වෙන්නේ සිනමාවේ ආකෘතියක් ඇතුළේ. මම හිතනවා මේ දෘශ්‍යම් දෙක චිත්‍රපටිය මෙන්න මේ සිනමාවේ භාෂාව, සිනමාවේ නැරේෂන් නැත්නම් නැරේටිව් ෆෝම් එක ආඛ්‍යානමය ආකෘති ඇතුළේ තමයි අපිට මේ අත්දැකීම දෙන්නේ. එතකොට ඒක හුදු මේ ප්‍රචණ්ඩත්වය අපිට අමුයෙන්ම ඉදිරිපත් කිරීමක් නෙමෙයි. ඒ වෙනුවට මේකේ තියෙන ආඛ්‍යානයක් තියෙනවා, තාක්ෂණයක් තියෙනවා. මේ සියල්ලත් එක්ක අපිට යම්කිසි රසයක් ලබා දෙමින්, නැත්නම් අපිට යම්කිසි ප්‍රඥාවක් ලබා දෙමින් තමයි මේ චිත්‍රපටයේ ඉදිරියට දිවෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අරක නිකන් ආන්තික අදහසක් විතරයි කියලා තමයි මගේ අදහස වෙන්නේ.
ඔව්, මම අවසාන වශයෙන් ඔබේ අවධානය යොමු කරන්න ඇති කැමතියි මේ රීමේක් කියන ට්‍රෙන්ඩ් එකට, නැත්නම් මේ රීමේක් කියන සංස්කෘතියට. මොකද දැන් මේ රිෂ්‍යම් දෙවනි චිත්‍රපටයත් රීමේක් චිත්‍රපටයක්. මොකද මේකේ පළමු චිත්‍රපටයේ ඉඳලා ගත්තොත් එහෙම, විශේෂයෙන්ම පළමු සහ දෙවනි චිත්‍රපටයේ භාෂා ගණනාවකට පරිවර්තනය වුණා, රටවල් ගණනාවක මේක රීමේක් වුණා. දැන් මෑත කාලේ මේ රීමේක් චිත්රපටවලක් අපිට දකින්නට ලැබෙනවා. මේ ගැන අපි අවසාන වශයෙන් සිනමාත්මක විග්‍රහයක් කරමු.
ඔව් මදුර, මං හිතන්නේ මෑත දැන් අපි ගත්තොත් දැන් රීමේක් කියන එක දැන් අපි අලුත් වචනයක්නේ. ඒ කියන්නේ රීමේක් කියලා කියන්නේ යම් කිසි විදියකට විදේශීය භාෂාවකින් නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්, ඒ තවත් භාෂාවකට පරිවර්තනය වීම හෝ අතීතයේ තිබුණු චිත්‍රපටයක්, අතීත නිෂ්පාදන චිත්‍රපටයක් නැවත නිෂ්පාදනය කිරීම කියන දෙකම වෙන්න පුළුවන්. මේ රීමේක් චිත්‍රපටි වෙනස් වෙන්නේ කොහොමද කියන එක මං හිතන අපිට තේරුම් ගන්න ඕන. අපි මේ දැන් කතා කරන රීමේක් චිත්‍රපට, මං හිතනවා ඒක පළවෙනි කාරණා තමයි වඩා අර ඉස්සර කොපිකැට් එක කොපි සිනමාවට වඩා මේ අලුතෙන් ඇතිවෙච්ච චිත්‍රපටි කිහිපය අපි බැලුවොත් ඒ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට දායක වෙලා තියෙන බොහෝ අය අර කලින් චිත්‍රපටියේ නිෂ්පාදනයට යෙලින්ම දායක වෙච්ච එක්කෝ නිෂ්පාදක, එක්කෝ යම් කිසි විදිහේ සහාය අධ්‍යක්ෂක, රයිට්? ඒ කියන්නේ පළමු චිත්‍රපටියේ ඒ කියන්නේ නිර්මාණාත්මක ඒ අංගෝපාංග වලට සම්බන්ධ වෙච්ච අය දායක වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් බොහෝ චිත්‍රපටි ඒ නිසාම ඒ අර කලින් තිබ්බ චිත්‍රපටි නැත්නම් අපි වෙනත් භාෂාවකින් මේ නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටි වලට ඉතාම සමාන්තරව ඒ විභවතාවය තියාගන්න සමත් වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම හිතනවා මෑත කාලේ ඉතාම මම හිතනවා ඉන්දියාවේ චිත්‍රපටි නිෂ්පාදනය වීම හෝ විදේශීය රටක චිත්‍රපටි නිෂ්පාදනය වීමට යන අධික වියදම, අධික මිල ගණන් වලින් මේ චිත්‍රපටි නිෂ්පාදනය නොවුණත් උත්සාහ කරලා තියෙනවා. මම හිතනවා මේ චිත්‍රපටි කිහිපයක් මෑත ආපු අර කලින් චිත්‍රපටි වල නැත්නම් වෙනත් විදේශීය භාෂාවක නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටි වල තියෙන ගුණාත්මක බව යම් දුරකට අවමය හෝ ආරක්ෂා කරගන්න. මොකද ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ නිර්මාණාත්මක සම්බන්ධ නිෂ්පාදන සම්බන්ධයක් තිබෙනවා මේ යුගයේ. මේ අපි දකිනවා මේ යුගයේ සිනමා තාක්ෂණය දියුණුයි, ඒකම සිනමා සංනිවේදනය දියුණුයි, රයිට්? ඒ නිසාම අද දවසේ චිත්‍රපටි බලන බොහෝ අය අන්තර්ජාලය ඇතුලේ ඒක විවිධ තාක්ෂණික පාසුකම් ඇතුළේ චිත්‍රපටි බලන්නේ. ඒ නිසා අර ඉස්සර කරපු එක මමයි රජා පන්නේ, නම්බර 17 පන්නේ මේ චිත්‍රපටි කොපි කිරීම වලින් අද දවසේ අලුත් ප්‍රේක්ෂකයා රසයක් ලබන්නේ නැහැ. ඒ කාලේ මේ චිත්‍රපටි වලට බොහෝ අයට කලින් චිත්‍රපටි ඇරඹීමේ අවස්ථාවක් තිබුණේ නැහැ. එකම සිනමා තාක්ෂණය දියුණු වෙලා තිබෙන්නේ නැහැ. නමුත් අද වෙනකොට ඕනෑම කෙනෙකුට ඒ කලින් චිත්‍රපටිය කියන්නේ අනිකුත් නිෂ්පාදන අතීත කර්මෙන්නේ මේ තියෙන රීමේක් වලට පාදක වෙච්ච අනිත් චිත්‍රපටි දිහා ඉක්මනට ප්‍රවේශ වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ මේ අලුත් රැල්ල මේ ඊටාම ටිකක් මම හිතනවා මාත් හරිම කැමැත්තෙන් බලපු චිත්‍රපටි කීපයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් අපි මේ කතා කරන රීමේක් කියන රැල්ල ආරම්භ වුණේ මෑත කාලේ ආරම්භ වෙච්ච මම හිතන්නේ මේ ප්‍රධාන චිත්‍රපටයක් තමයි. මම හිතන්නේ ඒක ප්‍රධාන වශයෙන් අපිට නම් කරන්න පුළුවන් ප්‍රවේගීය චිත්‍රපටය. ඒකයි වෙට්‍රි මාරන් කියන ඉතාම ජනප්‍රිය දකුණු ඉන්දිය සිනමාකරුවාගේ පොලාදාමන් කියන චිත්‍රපටියේ රීමේක් එකක්. ඊට පස්සේ ආවා මායා වගේ චිත්‍රපටියක්, කියන්නේ කාංචනා කියන චිත්‍රපටියේ රීමේක් එකක්. ඒකත් ඒ නිෂ්පාදනය සදේෂ් කුමාර් වගේ කෙනෙක් තමයි ඒකට දායක වුණේ. කියන්නේ කලින් චිත්‍රපටියට දායක වෙච්ච අයම තමයි ඒ නිෂ්පාදනය පැත්තෙන් දායක වුණේ. ඊට පස්සේ අපි මේ අද කතා කරන මේ දෘශ්‍යම් චිත්රපටියට, නැත්නම් මුල් දෘශ්‍යම් චිත්‍රපටියට අදාළව මේ ධර්ම යුද්ධය කියන චිත්‍රපටි නිර්මාණය වුණා. ඒකම අපි දකිනවා මෑත හුස්ම කියලා චිත්‍රපටයක් ආවා, ඉස්පාඤ්ඤ ත්‍රිලර් චිත්‍රපටියක්, ද කෝප්ස් ඔෆ් ඇනාප්‍රිස් කියන චිත්‍රපටිය හරහා නිෂ්පාදනය වුණා. ඉතින් මම හිතනවා ඔන්න ඔය චිත්‍රපටි හතර ගත්තොත් ප්‍රවේගය, ධර්ම යුද්ධය, හුස්ම සහ අනිත් පැත්තෙන් මායා කියන චිත්‍රපටි මම හිතනවා අපි සසඳලා බැලුවොත් ඒගොල්ලන්ගේ ඒක කලින් නිෂ්පාදනත් එක්ක මම හිතනවා යම් කිසි විදිහකට අපිට ලොකු එකක් ගැටලුවකට අපිව ගෙනියන්නේ නැහැ. ඒ කියන්නේ සමහර චිත්‍රපටි අපිට හිතන්න පුළුවන් ප්‍රවේග වගේ එකක් බැලුවොත් අර ඒක පොළදාවල් චිත්‍රපටියට වඩා වෙනස් සුවිශේෂී ලක්ෂණත් එක්ක මේ හැදිලා තියෙනවා, රයිට්? මේ අනිත් පැත්තෙන් දැන් ඉන්දිය සං දැන් අපි දකිනවා මේ චිත්‍රපටි වල තියෙනවා ඉන්දිය සංස්කෘතික ලක්ෂණ. දැන් පොළදාවල් වගේ චිත්‍රපටි එක තියෙනවා ඔවුන්ටම සුවිශේෂීච්ච සංස්කෘතිය, රයිට්? හැබැයි අපි ලංකාවට ඒක රීමේක් කරනකොට යම් දුරකට යන්න වෙනස්කම් නේ. අපි හිතමු එහෙ තියෙන Hindu කෝවිල් නා, රයිට්? එහෙ තියෙන නැත වෙන සංස්කෘතික ආගමික මේකක් නා. ඒක අපි ලංකාවට එනකොට මේ අපිට සිද්ධ වෙනවා ලංකාවේ සංස්කෘතික ලක්ෂණ වලට නිදිකලක අනුවර්තනය කරගන්න. එතකොට මම දකිනවා ප්‍රවේගීය මායා වගේ චිත්‍රපටි වල ලක්ෂණ තිබුණා, ධර්ම යුද්ධයේ චම්දුරකම තිබුණා, රයිට්? ඒ නිසා මේ හැකියාව මම හිතනවා දැන් අද දවසේ මේකේ රීමේක් කරනවා කියලා කියන්නේ මම හිතනවා සිනමාවේ හොඳ ප්‍රවණතාවයක්. මේ අපි එක හරි හුදු කොපි කිරීම කියන නිකන් ඒ මේ චිත්‍රපටි කොපි කරලා කරනවා කියන ඒ කියන පරණ අදහස මම හිතන තවදුරටත් වලංගු නෑ කියලා. මම හිතන මේ අද දවසේ රීමේක් කිරීම නැත්තම් අපි කියන්න පුළුවන් පරණ දේ නැවත කිරීම. රයිට්, ඒ කියන්නේ පරණ දේම නැවත අනුවර්තනය කිරීම අද දවසේ අලුත් කලාවක්. මේ අපි දකින අලුත් කියන මේ අන්තර්ජාලය සහ අලුත් වෙළඳපොළ කලාව ඇතුළේ මේ අපිට පේන්න තියෙන අද තවසේ තියෙන ට්‍රෙන්ඩ් එක මේක. මේ ඒ කියන්නේ හරියටම කිව්වොත් ඒ කියන්නේ කොපි කිරීම කියන එක අද දවසේ ඉතාම නරක දෙයක් නෙමෙයි. මේ අද දවසේ මම හිතලා වෙළඳපොළ මේ සංකීර්ණ යුගයක අද දවසේ කොපි කිරීම කියන එක අවශ්‍ය වෙන්නේ. ඒ කොපි කිරීමට අවශ්‍ය වෙන නිර්මාණාත්මක ගුණය. ඒයි කොයිතරම් ඇතුළත් කරගෙන තියෙනවද කියන එක මම හිතලා මේ ධර්ම යුද්ධය මේ චිත්‍රපටිය බැලුවත් මම හිතන්නේ ඒ අපිට සම්මුතුරකට කියන්න පුළුවන් ඉන්දියාව යනට පාපනාස මොහ දෘශ්‍යම් කියන මලයාලම මොහ ඉන්දිය චිත්‍රපටිත් එක්ක යම් කෙනෙකුට යම් විවේචන කරන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ ලංකාවේ මට්ටමින් මේ යම් කිසි විදිහේ සාර්ථක මේ අනුවර්තනයක් අපිට එතන පේන්න තිබුණා. ඉතින් මම හිතනවා ඒ අරුණාම හැබැයි මේ සමහර රීමේක් නාමෙන් ආපු ගාම නරක චිත්‍රපට කීපයකුත් තියෙනවා. දැන් නැත ඔය ආවා විශේෂයෙන්ම ගෝරි කියලා චිත්‍රපටයක් එහෙම. ඒක ඔය මේ අටිල් කුමාර් කියන අධ්‍යක්ෂවරයාගේ ඉතාම ප්‍රකට දෙමළ චිත්‍රපටයක් වෙච්ච තේරි කියන චිත්‍රපටියේ මේ රීමේක් එකක් කියලා කියන්නේ. හැබැයි ඉතාම බාල මට්ටමින් තමයි ඒ රීමේක් එක කරලා තියෙන්නේ. ඊට පස්සේ ආවා මේ ළඟදී ආවා කබඩි කියලා චිත්‍රපටයක් ඊයේ පෙරේද. නමුත් මේ ඒකට පාදක වුණේ විජය රඟපාන ගිල්ලි කියන චිත්‍රපටිය. ඒ චිත්‍රපටි දෙක නම් මම හිතන්නේ අර රීමේක් කියන සංස්කෘතියම විනාශ කරන මට්ටමේ ඉතාම බාල වර්ගයේ අනුවර්තනය. මම කියන්නේ ඒ වගේ දේවල් ඇරෙන්න මං හිතනවා අරබණන් ඉතාම හොඳ ආදර්ශයක් අපිට සපයනවා.
SBS සිංහල ගුවන් විදුලියේ මෙවර නුදුරු සිනමාවෙන් අපි අවධානය යොමු කරේ දෘශ්‍යම් දෙක කියන මලයාලම් චිත්‍රපටය වෙත. විශේෂයෙන්ම දෘශ්‍යම් දෙක කියන ඒ මලයාලම් චිත්‍රපටය මෙවර 2021 වසරේ මේ දක්වා පැමිණි දෙවැන්තම මලයාලම් චිත්‍රපටය විදිහට තමයි හැඳින්වෙන්නේ. ඉතින් මේ සඳහා අපි කතාබහට එකතු කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපි ඔබට මේ අදහස් අපි සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. අපි ලබන මාසයේ අවසන් සතියේ බ්‍රහස්පතින්දා නැවත තමෙමු නුදුරු සිනමා විශේෂාංගයෙන් සිනමා කෘතියක හෝ සිනමා කරුවෙකුගේ නුදුරු පැත්ත කියවන්නට. අයිබෝවන්. නුදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථයේ පිටපත් කිරීම SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.